බොහෝවිට ඔස්ට්‍රලියාවට සංක්‍රමණය වන සංක්‍රමණිකයන්ගේ බලාපොරොත්තුව වන්නේ අලුත් පදිංචි වූ රටේ, විශේෂයෙන් ඔස්ට්‍රේලියාව නම් ඔස්ට්‍රේලියාවේ සමාජයට අනුගත වෙලා ඒ රටේ පුරවැසිභාවය ලබා ගැනීමට. ඉතින් බොහෝවිට ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ බලාපොරොත්තු වන්නේ ඔස්ට්‍රේලියාවේ යම් කාලයක් වාසය කරලා අධ්‍යාපනය ලබලා රැකියාවන් කරන සංක්‍රමණිකයන්ගේ අවසාන බලාපොරොත්තු ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගෙන ඔස්ට්‍රේලියානු සමාජයට සම්පූර්ණ වශයෙන්ම එකතු වීමට. ඉතින් දැන් මේ දිනවල මේ හා සම්බන්ධයෙන් වැඩි කතා බහක් යොමු වෙලා තිබෙනවා. විශේෂයෙන් ඔස්ට්‍රේලියානු රජය විසින් ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා දීමේ රෙගුලාසි රගත් ඒ පුරවැසි පනත යම් වෙනසකට ලක් කළ යුතුයි කියලා යෝජනා කරලා තිබෙනවා. ඔවුන් විවිධ යෝජනා ඒ හා සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. මෙයට පක්ෂව සහ විපක්ෂව ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුරුණුත් අපිට විවිධ කතා බහ ඇහෙනවා මේ දිනවල. ඉතින් සංක්‍රමණික ප්‍රජාවක් හැටියට ශ්‍රී ලාංකික ප්‍රජාවේත් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු වී තිබෙන බව මං හිතන්නේ මම කිව්වොත් එය නිවැරදි. ඉතින් ඒ නිසා අද මාසයේ අවසාන අඟහරුවාදා වෙනිවිද සමාජ කතිකාව තුළින් අපි අවධානය යොමු කරන්නේ මේ ඔස්ට්‍රේලියානු රජය විසින් යෝජනා කරලා තිබෙන පුරවැසිභාවය ලබා දීමේ නව රෙගුලාසි සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ප්‍රජාවේ විවිධ මත තමයි අපි ඔබට අද ගෙනෙන්න සූදානම් වන්නේ. ඉතින් අපි මේ ඔස්ට්‍රේලියානු රජය විසින් ඉදිරිපත් කර ඇති නව රෙගුලාසි පිළිබඳව කෙටියෙන් දැනගනිමු. ඒ වගේම එය ශ්‍රී ලාංකික ප්‍රජාවට බලපාන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව මුලින්ම අපිත් සමග කතා බහට එකතු වන්නේ සිඩ්නි නුවර සංක්‍රමණික කටයුතු පිළිබඳව උපදේශකවරියක් සහ විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ප්‍රජාව සමග ඉතා ලඟින් කටයුතු කරන තැනැත්තියක් ඇය චන්ද්‍රානි බුද්ධිපාල මහත්මිය.
දැන් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමට අදාළ නීති රීති රෙගුලාසි විශාල වෙනස් වීම් රැසකට භාජනය වීම පවතිනවා මේ අවස්ථාවේ. බොහොම කෙටියෙන් ගැන සඳහන් කිසිලම කළොත් තුන් ආකාරයකින් මේ වෙනස් වීම අපිට පෙන්ව කරන්න පුළුවන්. පළමුවෙන්ම මේ යෝජිත නීති රීති රෙගුලාසියට අනුව පුරවැසිභාවය ඉල්ලුම් කිරීමට නම් අවුරුදු 4ක නිත්‍ය වාසය පර්මනන්ට් රෙසිඩන්ස් එකක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඒකම ඉංග්‍රීසි ඉංග්‍රීසි ටෙස්ට් එක අවශ්‍යතාවය මේගොල්ලෝ ඉන්ට්‍රඩියුස් කරන්න යනවා. ඒ කියන්නේ මීට කලින් තිබුණේ නැහැ. ඊළඟට පුරවැසිභාවයට පරීක්ෂණ ටෙස්ට් එක ටිකක් අමාරු තත්ත්වයක දුෂ්කර තැනකට ගේන්න ඒකේ වෙනස්කම් වගේක් යෝජනා කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ඔය වෙනස් වීම තුන ඇතුළින් ඇසුරින් තමයි මේ බොහොම මට පේන විදිහට බොහොම දුෂ්කර තත්ත්වයකට ගේනවා මේ පුරවැසිභාවය අපේක්ෂා කරන අයට. ඇත්තටම දැන් බොහොම අපහසුවෙන් බොහොම දුක් ගැහැට විදලා විශාල වීදමක් දරලන්නේ මුලින්ම තමුන් මේ නිත්‍යවාසී හිමිකම් ලබා ගැනීම රටට එන්නේ. පියාරේ ගන්න හැම කෙනෙක්ම ලොකු මහන්සියක් ගන්නවා. දරලා ඒ එන හැම සංග්‍රාමිකයෙකුම ඊළඟ ප්‍රාර්ථනා වෙන්නේ ඔස්ට්‍රේලියාන පුරවැසිභාවය ලබා ගැනීම. එතකොට අලුත්ම ඉදිරිපත් වෙන මේ සංශෝධනය තමයි අවුරුදු 4ක් අවශ්‍යයි කියන එක. අවුරුදු 4ක් දැනටත් අවශ්‍යයි. නමුත් ඒ අවුරුදු 4න් එක අවුරුද්දයි නිතිවාසය තියෙනට ඕනේ. දැන් මේක හුඟක් දැන් අලුත් නීතිය යටතේ අවුරුදු 4ක්ම සම්පූර්ණ කරලම තියෙනට ඕනේ මේ සුදුසුකම ලබන්න මේ ඉල්ලුම් කරන්න. නමුත් මේක හුඟක්ම දැන් බලපාන්නේ මේ රටේ ටෙම්පරරි වීසා වල ඉන්න අය. ඒ කියන්නේ වර්ක් වීසා 457 වර්ක් වීසා එක සහ සරණාගත වීසායි. මේ රෙෆ්යුජි වීසා එකේ ඉන්න අයට හුඟක් වලට බලපානවා. මොකද එයාලා ඉන්න ටෙම්පරරි වීසා එකේ ඉන්න වීසා කාලය දැන් මින් ඉදිරියට උපයෝගි කරගන්න බැහැ අවුරුදු 4ක කාලය සඳහා. දැනට තියෙන විදිහට මොන වීසා එකේ හිටියත් ඒ කාලය මේ උපයෝග කරගන්න පුළුවන් අන්තිම අවුරුද්ද දැරේ. නමුත් මේ සංශෝධනයට එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒක හුඟක් බලපාන ඔය රෙෆ්යුජි වීසා එකේ එහෙම නැත්නම් තාවකාලික වීසා වල ඉන්න ස්ටුඩන්ට් වීසා වගේ ගත්තත් ඒ වගේ තාවකාලික වීසා එකක් තියෙන අයට ඒක හුඟක් බලපාන. ඒක එකක්. අනිත් එක දැන් මේ ඉංග්‍රීසි දැනුම මුලින්ම නිත්‍යවාසී සඳහා ඉල්ලුම් කිරීමේදී තමුගේ ඉංග්‍රීසි දැනුම තමුන් ඒ සුදුසුකමක් විදිහට ඔප්පු කරනවානේ. දැන් එහෙම නැති වුණොත් තමුගේ ඉංග්‍රීසි නොලෙජ් එක ප්‍රූව් කරේ නැත්නම් PR එක ලැබෙන්නේ නැහැනේ. ඉතින් එතින්දී ඒ මත් තමුගේ ඉංග්‍රීසි දැනුම ඔප්පු කරලා PR එක අරගෙන මේ රටේ ජීවත් වෙලා අවුරුදු 4ක් ඊට පස්සේ ආයෙත් අවුරුදු 4කට පස්සේ නැවතත් ඒ දැනුමම පුරවැසිභාවයට ඉල්ලුම් කිරීම ඉතින් නැවතත් ඒ ඉංග්‍රීසි දැනුම පිළිබඳ සුදුසුකම අපේක්ෂා කිරීම අවශ්‍යද සාධාරණද යන්න හුඟ දෙනෙක් ප්‍රශ්න කරන දෙයක්. ඉතින් අනික් අතට බලන ඔස්ට්‍රේලියානු සමාජයට අනුගත වීමේදී ඇත්තටම ඉංග්‍රීසි දැනුම අවශ්‍ය බව අපි අයිවාදයෙන් පිළිගත් කරුණක් නේ. ඒ වගේම මේ ඔස්ට්‍රේලියානු සමාජයට අනුගත වීමේදී ඒ අනුගත වීමේ කැමැත්ත කැපකිරීම හැම පුරවැසිභාවයේ අපේක්ෂා කරන්නෙකු තුළම අනිවාර්යම තිබිය යුතු කියලා රජය අපේක්ෂා කරන එකත් සාධාරණයි. නමුත් ඒ අවශ්‍යතාවය හරහා මේ ඉංග්‍රීසි දැනුම මිනුම් දණ්ඩක් කරගෙන යෑමේ ඇත්තටම අනවශ්‍ය බරක් වගකීමක් ඒ පුරවැසි බව අපේක්ෂිත පුද්ගලයා මත විතරක් නෙමෙයි ඉමිග්‍රේෂන් මේ ඩිපාර්ට්මන්ට් එක මත පවා පැටවෙනවා. දැනට තියෙන මේ සිටිසන්ෂිප් ටෙස්ට් එක, ඒ කියන්නේ මේ පුරවැසි බව පිළිබඳ පරීක්ෂණය, ඒ කාර්ය සඳහා ප්‍රමාණවත් නැති බවයි රජය කියන්නේ. ඒ කියන්නේ අර තමුන් මේ සමාජයට අනුගත වීමට තමුන් තුළ තියෙන කැමැත්ත කැපකිරීම කොයිතරම් දුරට තමන් ඒ වෙනුවෙන් කටයුතු කරනවාද කියන එක තක්සේරු කරන්න අර සිටිසන්ෂිප් ටෙස්ට් එකෙන් මදි කියලා මේගොල්ලෝ කියන්නේ. ඒ නිසා ඒ අලුත් නීති රෙගුලාසිය යටතේ ඉංග්‍රීසි දැනුම තහවුරු කරන්න ඉංග්‍රීසි ටෙස්ට් එක වගේ අනිවාර්ය කරන ගමන්ම මෙයාලා තවත් දෙයක් කරන්න යනවා. ඒ සිටිසන්ෂිප් ටෙස්ට් එක තවදුරටත් දුෂ්කර තැනකට ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් දැන් තියෙන නීති අනුව ඕනම කෙනෙකුට ඒ පුරවැසි භාවය පිළිබඳ පරීක්ෂණය ඕනම වතාවක් කරන්න පුළුවන්. එකපාරක් දෙපාරක් නෙමෙයි, ෆේල්වෙනවා තව කීප වතාවක් කරන්න පුළුවන්. කරලා මේ ඉල්ලුම් පත්‍රය දාන්න පුළුවන්. නමුත් මේ යෝජිත නව නීති රේඛාව යටතේ එහෙම කරන්න බෑ. තුන් පාරයි කරන්න පුළුවන්. දැන් ඉංග්‍රීසි ටෙස්ට් එක ෆේල් වුණොත් ඉගෙනගෙන නැවත නැවත කරන්න පුළුවන්. මේ රටේ ඒ සඳහා එක සේවාන්තන උදව් ලබාගෙන ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කරගන්න පුළුවන්. නමුත් අර ටෙස්ට් එක ෆේල් වුණොත් තුන් පාරක් ඊට පස්සේ ලැබෙති වෙන්නේ බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් තව කාරණයක්, තවත් කාරණයක් තියෙන වැදගත්ම වෙනසක්. ඒ කියන්නේ ඔය දැන් පුරවැසි භාවය ලබා ගන්න අවශ්‍ය අවුරුදු 4ක ස්ථිරපදිංචි ඇරින් වෙන මොනයම් හේතුවක් උඩ හෝ ඒ පුරවැසි භාවය පිළිබඳ ඉල්ලුම් පත්‍රයක් ප්‍රතික්ෂේප කරනු ලැබුවොත් තවත් අවුරුදු දෙකක් යනතුරු නැවත ඉල්ලුම් පත්‍රයක් දාන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම පේන්නේ පුරවැසි භාවය ලබා ගැනීම බොහොම අසීරු තත්ත්වයකට ගෙනල්ලා
තියෙනවා. ඒ චන්ද්‍රයන්ගේ අදහස් වලින් පසුව අපි දැන් අවධානය යොමු කරමු අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ, ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේත් මේ හා සම්බන්ධ යම් අදහස් කිහිපයක් වෙත. අපි මුලින්ම කතා බහ කරනවා සිඩ්නි නුවර සමීර රාජපක්ෂ සමඟ. සමීර, ඉතා මෑතකදී තමයි ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයෙකු ලෙස කුසලතා වීසා යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණුණේ. ඉතින් ඔහුගේ බලාපොරොත්තුවක් තිබෙනවා පුරවැසි භාවය ඉදිරියේදී ලබා ගන්න. ඉතින් මේ යෝජිත නව පුරවැසි භාවය පිළිබඳ රෙගුලාසි පිළිබඳ සමීරගේ අදහස් තමයි මේ.
ඔව්, ඇත්තටම කිව්වොත් අපි මුලින්ම පුරවැසි භාවය ගන්න එකේ පළවෙනි ස්ටෙප් එක විදිහට තමයි අපි PR එක ගන්න. ඒතකොට දැන් ඒ වෙලාවේදී PR එක ගන්න අපි බෑග්ග්‍රවුන්ඩ් එක හදා ගන්නවා. එතකොට ස්කිල් ඇසෙස්මන්ට් එකක් කරනවා, ඉංග්‍රීසි එක්සෑම් එකක් කරනවා, එතකොට පොලිස් ක්ලියරන්ස් කරනවා, ඒ වගේ ගොඩක් දේවල් හදාගෙන තමයි අපි එතෙන්ට එන්නේ. එතකොට දැන් ඒක කරගෙන ඒ බැරියර් එක පාස් කරගෙන ආවට පස්සේ ආය සිටිසන්ෂිප් එකට යනකොට දැන් අපේ PR එක ගන්නකොට තිබ්බ මුකුත් එතන කතාවක් තිබ්බේ නැහැ මේ වගේ චේන්ජස් වෙනවා කියන එක. දැන් අපි ආයෙත් ඉංග්‍රීසි ටෙස්ට් එකක් කරනවා කියන්නේ අපේ කාලය සහ මුදල් කියන එක දෙකම අපතේ යන එකක් විදිහට තමයි මට පේන්නේ. දැන් කාට හරි දැන් කිව්වොත් එහෙම අපි ඒ ලෙවල් කරලා පාස් කරලා අපේ කෙනෙක් ආයෙත් ඒ ලෙවල් කරන්න කියන එක එච්චර අර උදාහරණයක් විදිහට ගත්තොත් ඒක එච්චර තේරුමක් නැති වැඩක් විදිහට තමයි මට හිතෙන්නේ. අපි PR එක ගන්න වෙලාවේ මෙහෙම සඳහනක් තිබ්බේ නෑ. කමන්නේ ඒ වගේ යෝජනාවක් ඉස්සරහට එනවා නම්, නමුත් අපි PR එක ගත්තට පස්සේ මේ වගේ චේන්ජස් වෙනකොට ඒක දිහා අපිට දැන් එච්චරම එක සාධාරණ දෙයක් විදියට නෙමෙයි මම දකින්නේ.
ඊළඟට අපිත් සමග කතා බහට එකතු වන්නේ ශිෂ්‍ය වීසා එකකින් ඔස්ට්‍රේලියාවට පැමිණලා සිටින කාලිංග හේරත්. ඔහු මෙල්බන් නුවරට අධ්‍යාපනය සඳහා පැමිණියේ මීට වසර කිහිපයකට පෙර. පුරවැසි භාවය ලබා දීමට යෝජනා වී ඇති නව නීති පිළිබඳව ඔහුගේ අදහස් තමයි මේ.
ඇත්තටම අපි IELTS කරලා යුනිවර්සිටි එකට ගැලපෙන ආකාරයේ ස්කෝර් එකක් අරගෙන තමයි මෙහෙට එන්නේ. බොහෝ වෙලාවට ස්ටූඩෙන්ට්ලා විදියට පැමිණෙන අය ඔස්ට්‍රේලියාවේ රැකියාවකුත් කරනවා, ටැක්ස්ත් ගෙවනවා, ඔස්ට්‍රේලියන් සමාජයට දායකත්වයක් දෙනවා. ඒ නිසා ස්ටූඩෙන්ට් වීසා එකයි ඉන්න කාලයත් PR වලට අරගෙන ඒ කාලයත් එකතු කරලා අවුරුදු 4කින් සිටිසන්ෂිප් එක දීම සාධාරණයි. නමුත් PR එක අරගෙන තවත් අවුරුදු 4ක් බලාගෙන ඉන්න සිදුවීම අසාධාරණයි. මේ නම ක්‍රමය නිසා රජය රැකියාවක් ලබා ගන්න තවත් අපහසු වෙනවා.
රජය විසින් මේ වගේ නව රෙගුලාසි ඉදිරිපත් කිරීමට විශේෂ හේතුවක් ලෙසට අපිට සලකන්නට පුළුවන් ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වෙන නොයෙක් පුද්ගලයන් රජට ඒම පාලනය කිරීම යනුවෙන් තමයි රජය පවසන්නේ. මේ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ප්‍රජාවේ තවත් එක් අදහසක් තමයි දැන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ. ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් ලෙසට මෙල්බන් නුවරින් ප්‍රසන්න ගුණසිංහ මහත්මයාගේ අදහස් තමයි මේ.
ඇත්තටම මේ ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දීලා තියෙන මේ පුරවැසියන් පිළිබඳව පනතේ අලුත් නීති රීති එතනම් මට ඇත්ත ඉතා හොඳ බලාපොරොත්තුවක්. එක පැත්තකින් ඒ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ වටිනාකම් සහ අගයන් වැඩි කරලනවා කියලා තමයි මගේ අදහස. ඉතින් ශ්‍රී ලාංකිකයෝ විදිහට අපිට හොඳ තත්ත්වයේ ප්‍රතිචාර තමයි මට මං විශ්වාස කරන විදිහට අපිට ලැබෙන්නේ. මොකද අපේ අය සියලුම දෙනාම ශ්‍රී ලාංකිකයෝ සංක්‍රමණය වෙන්නේ නීති රීති වලට අනුව. ඉතින් ඒ නිසා උන්ට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ කියන එක තමයි මගේ අදහස. ඒත් එක්කම මේ පුරවැසිභාවය කියන එක ලබා දීමේදී විශේෂ ඇත්තටම විශේෂ වරප්‍රසාදයක් සියලු පුරවැසියන් එක සමානව සලකන්න ඕන කියලා එකක් තියෙනවා. විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ නීති ආධිපත්‍ය ඉතා හොඳ මට්ටමේ තියෙනවා. ඒ නිසා 800ක් වාගේ වීසා ප්‍රමාණකින් ඕස්ට්‍රේලියාවට පැමිණෙනවා. ඒත් එක්කම විවිධ වූ ජාතීන් පැමිණෙනවා, විවිධ සංස්කෘතියන්ගේ ආභාෂය ලැබපු අය එනවා. ඉතින් ඒ සියලු දෙනාම එක මට්ටමකට ගැනීම තමයි මෙහි මූලික පරමාර්ථය වෙන්නේ රජයක් විදිහට. ඒ එහෙම කරේ නැත්නම් එක ජාතියක් අපි කියමු හොඳ මට්ටමේ ඉන්නවා, තව ජාතියක් එක වීසා එකකින් වර්ගයෙන් ඇවිල්ලා අනිත් හොඳින් ඉන්න ජාතියට බලපෑමක් කරොත් ඔවුන්ට කරදරයක් වුණොත් ඔබ දකින්න ඇති ක්‍රිමිනල්ස් වැඩි වෙලා හොරමැරකම් වැඩි වෙලා ඒකට කවුරුවත් කැමති නැහැ. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන 99.9%ක්ම යහපත් සමාජ වාතාවරණයක් බලාපොරොත්තු වෙන තමයි සංක්‍රමණය වෙන්නේ. එහෙම නැත්නම් හියුමනිටේරියන් වීසා වලින් එන අයත් හිතන්නේ යුද්ධ නැති රටක් ඔස්ට්‍රේලියාව, ඒ නිසා අපි හොඳින් ජීවත් වෙන්න ඕන කියලා. ඉතින් මේ වගේ නීති රීති ගේන එක නිසා මං හිතන්නේ ඒ සැමෝටම සමානාත්මතාවය සැලසෙයි කියන එක තමයි මගේ විශ්වාසය. ශ්‍රී ලාංකිකයෝ ගැන බැලීමේදී අපේ සංස්කෘතියේ ආභාෂය හොඳින්ම තියෙන අය හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ හොඳින් සාමදානින් ජීවත් වීම. ඒ නිසා මේ වාගේ රෙගුලාසි ගෙනෙමින් ඔවුන්ගේ බලාපොරොත්තු ඉහළ නැංවෙයි කියලා තමයි මම හිතන්නේ. විශේෂයෙන්ම එක දෙයක් සඳහන් කරන්න ඕන, මෙතෙන්දී ඔවුන් සාමාන්‍ය විදිහට අංග 6ක් තමයි මේ රෙගුලාසි වලට ඔවුන් අඳුනලා දීලා තියෙන්නේ. ඒකින් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ප්‍රවීණතාවය මට මතක විදිහට IELTS 6ක ලබාගත යුතුයි කියන ඔවුන් කියනවා. ඉතින් ඒ සාම සාකච්ඡා මට්ටමින් තියෙන නිසා ඒ හරියටම අපි දන්නේ. ඒ වුණාට එය ශ්‍රී ලාංකික ප්‍රජාවට ටිකක් බලපෑවී යයි මගේ අදහස. මොකද විශේෂයෙන් අම්මලා තාත්තලා ප්‍රවේශිභාවය ලබා ගැනීමේදී අපි දන්නවා අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන නැහැ මේ මෑතක් වෙනතුරු. ඉතින් එහිදී මෙම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණතාවය ශ්‍රී ලාංකිකයන්ට ටිකක් බලපායි කියන එක තමයි මගේ අදහස.
ඔව්, අපි මීළඟට අදහස් විමසුවේ මෙම යෝජිත නව පුරවැසිභාවය ලබා දීමේ නීති රීති පිළිබඳව නීතිමය කරුණු සහ මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ ඒ පිළිබඳව ඇති වී ඇති කතාබහ පිළිබඳවත්. මේ ගැන කතා කරන්න අපිත් සමග එකතු වන්නේ මෙල්බන් නුවරින් අධිනීතිඥ දිනේෂ් ඉරියගොල්ල වීරක්කොඩි.
ඔව්, මේ ඉදිරිපත් කරලා තියෙන එක මුලින්ම අග්‍රාමාත්‍යතුමා සහ අදාළ අමතිතුමා පීටර් ඩටන් මහත්මයා ඉදිරිපත් කරා ප්‍රෙස් කොන්ෆරන්ස් එකකදී. නමුත් බොහෝ ජනතාවක් ඒක පිළිගත්තේ ඒක නීතිය හැටියට. ඊට අමතරව සංක්‍රමණ නීති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ මේ අලුත් අදහස් දක්වලා තියෙනවා. මේක ජනතාව සම්පූර්ණ නොමගෑවන විදිහට සුළු විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඔවුන් බොහෝ දෙනෙක් සිතනවා මේක අදට බලපාන නීතිය කියලා. නමුත් මට පැහැදිලිවම කියන්න පුළුවන් එහෙම නව යෝජන ඇතුළත් කිසිම නීතියක් පාර්ලිමේන්තුව විසින් හෝ රෙගුලාසියක් අවදාළ අමාත්‍යවරයා විසින් සම්මත කරගෙන නැහැ. එහෙම නීතියක් නැහැ. බොහෝ දෙනා දෙපාර්තමේන්තුවට කතා කරහමත් ඔවුන් කියන්නේ මේ අලුතෙන් ගෙනෙන්නට තියෙන නීති පසුපසට බලපාන විදිහට අප්‍රේල් 20 වෙනිදා ඒ අදාළ අමාත්‍යවරයා හෝ අග්‍රාමාත්‍යවරයා නිවේදනය නිකුත් කරපු දවසේ ඉඳලා බලපානවා කියන හැඟීම දුන්නහම බොහෝ දෙනෙක් හිතන්නේ මේක අප්‍රේල් 20 ඉඳලා බලපාන නීතියක් කියලා. එහෙම එකක් නැහැ. ඒක තමයි චරිත මට කියන්නට පුළුවන් මේකේ නීතිමය පසුබිම. දැන් දවස් කීපයකට කලින් මේ පිළිබඳව ප්‍රථම කියවීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒක බිල් එකක් හැටියට. එතකොට ලේබර් පක්ෂ, කම්කරු පක්ෂ දැනටම ඉදිරිපත් කරලා තියෙනවා ඒ ඉදිරිපත් කරපු බිලට ඒ කෙටුම්පතට ඒ ආකාරයෙන් ඔවුන්ගේ සහයෝගය ලැබෙන්නේ නැහැ කියලා. ඒක හොඳ දෙයක්. නීතිඥ වෘත්තියේ සිටින නීතිඥවරු සහ කණ්ඩායම බොහෝ දෙනෙක් මේ නීතිය මේ ගෙනෙන ආකාරයට විරුද්ධයි. මෙහි තියෙන විශේෂ අසාධාරණකමක් හෝ අපිට එකඟ වෙන්නට බැරි එකක් තමයි මේකට තියෙන මේ රෙට්‍රොස්පෙක්ටිව් පසුපසට බලපාන ආකාරයේ නීතියක් විදිහට ගෙනෙන්නට හදන මේ තත්කිරීම අපි අනුමත කරන්නට නෑ. එහෙම නීතියක් ගේනවා නම් අනාගතයේ සාමාන්‍ය විදිහට අනාගතයට බලපාන විදිහට නීති ගේනවා මිසක් රෙට්‍රොස්පෙක්ටිව් පසුපසට බලපාන නීති අපේ වෘත්තිඥයන් විසින් එතරම් පොසිටිව් විදිහට අපි බලන්නේ නෑ. ඒ වගේම තව එකක් කියන්න ඕනේ, ඔස්ට්‍රේලියාවේ සිටිසන්ෂිප් එක නුසුදුසු පුද්ගලයන් සිටිසන් කෙනෙක් වෙනවට අපි හැමෝම විරුද්ධයි. ඒක සාමාන්‍ය විදිහට කල්පනා කරන ඕනෑම සාධාරණ ජනතාවකගේ ඉල්ලීමක්. ඒක සිටිසන් නොවුනත් PR වල ඉන්න බොහෝ දෙනෙක්ගෙත් ඒක මං හිතන එක එකඟ වෙනවා. ඒකට කාගෙවත් විරුද්ධත්වයක් නැහැ. සහයෝගය පළ කිරීමක් පමණයි ඒ පිළිබඳව සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ ගෙනෙන වැඩපිළිවෙලෙන් ඒ ආණ්ඩුවේ ඒ අදාළ පරමාර්ථය ඒ විදිහටම ඉෂ්ට වෙනවද කියන එකත් ප්‍රශ්නයක්. අන්තිමටම පාර්ලිමේන්තුව තුලින් ක්‍රියාදාමය තුලින් නීති සම්මත කර ගැනීමට හැකි වේදයි නොවේදයි කියන එක නොවේද කියන එක අපිට දැම්මම කියන්නට බෑ. නමුත් විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ප්‍රජාවට අපි දන්නවා මේ නීති ගෙනෙන එක හේතුවක් තමයි ආරක්ෂක හේතුන් කියන එක එළියට දාලා තියෙනවා. නමුත් මේක බොහෝ දෙනෙකුට බ්ලැන්කට් එකක් හැටියට කිසිම තේරුමක් බේරුමක් නැතුව බොහෝ දෙනෙකුට අසාධාරණයක් වෙන විදිහට ගෙනෙන එක තමයි අපිට ප්‍රශ්නය තියෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ප්‍රජාව ගැන කතා කරනවා නම් බොහෝ දෙනෙක් ඔස්ට්‍රේලියාවේ ශ්‍රමික බලකායට ශ්‍රම බලකායට ඇතුළත් වෙලා ඔස්ට්‍රේලියාවේ ටැක්ස් ගෙවලා බොහෝ වැඩ රාජකාරී විශාල ප්‍රමාණයක් කරන, ඒ වගේම ස්කිල්ඩ් ඔස්ට්‍රේලියාවේ තියෙන ස්කිල් ඩිමාන්ඩ් එකට අවශ්‍ය විදිහට තමාගේ ශ්‍රමය පාවිච්චි කරන පුද්ගලයන්. ඉතින් මට වුණත් ඇත්තම කතා කරොත් දැන් ඉංග්‍රීසි එක්සෑම් එකක් කරන්න ගියොත් මේ ඒ අවශ්‍ය බලාපොරොත්තු වෙන ඒක කිරීමේ හැකියාව තියෙනවද කියලා විශ්වාස කරන්න බෑ. මොකද අපි ලියන්නේ වෙන විදිහකට, හුඟක් වෙලාවට අපි ටයිප් කරන්නේ උසාවියේ ගිහිල්ලා කතා කරන විදිහ වෙනස්, අපේ භාෂාව ඇක්සන්ට් එක මේ සේරම IELTS ක්‍රමය තුලින් බලන්නේ විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීම තමයි IELTS එකේ පදනම. ඉතින් එවැනි පදනමක් තියෙන මේ වගේ ටෙස්ට් එකක් සිටිසන්ෂිප් එකට හඳුන්වලා දෙන එකත් සුදුසු නැහැ. ඉතින් අපේ ප්‍රජාවට විශේෂයෙන්ම මේක බලපානවා අපේ අපි කියමු ස්පවුස් වීසයකක දාලා එනවා නම් තමාගේ බිරියන්ට, ඒ වගේම දූ දරුවන්ට ළඟදී මයිග්‍රේට් වෙලා අවුරුදු තුනක් ඇතුළතේ අවශ්‍ය ප්‍රමාණයට ඉංග්‍රීසි දියුණු කරගන්නට බැරි පුද්ගලින්ට, ඒ වගේම අනිත් ප්‍රජාවන්ට චීන ප්‍රජාවට වගේ ග්‍රීක් ඉටාලියන් මේ වගේ ප්‍රජාවන්ටත් මේක සෑහෙන දුරට බලපාන දෙයක්. මේක අසාධාරණ නීතියක් සහ ගෙනෙන විදිහත් අසාධාරණයි කියන එක තමයි චරිත අපිට කියන්නට තියෙන්නේ.
ඔව්, ඉතින් අද විනිවිද තුළින් අපි ඔබට ඒ තොරතුරු අරගෙන ආවේ ඔස්ට්‍රේලියානු රජය විසින් යෝජනා කරලා තිබෙන ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දීමේ නම නීති රීති යෝජනා පිළිබඳව. ඉතින් ඔබට මෙවර විනිවිද සමාජ කතිකාවටත් අපි පසුගිය විනිවිද විශේෂාංග වෙතත් නැවත සවන් දී හැකි. එකතු වන අපේ වෙබ් අඩවියට sps.com.au/sinhalis. එමනම් අද විනිවිද කතා බහට එකතු වුණ අධිනීතිඥ දිනේශ් ඊරියගොළවීරයක්කොඩි, සංක්‍රමණ කටයුතු පිළිබඳ උපදේශිකා චන්ද්‍රාණි බුද්ධිපාල, ප්‍රසන්න ගුණසිංහ, කාලින්ද හේරත්, සමීර රාජපක්ෂ යනටත් අපේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. එමනම් අපි නැවතත් ලබන මාසයේ අවසාන අංග හරුවාදා විනිවිද සමාජ කතිකාව තුලින් හමුවෙමු.